දැන් මං කතා කරනවා ඔන්න අසමාන වෙන පටකේ ගැන කතා කරමු. එහෙනම් මේ පරිචක්‍රයේට ඇතුළතින් තියෙන සනාල පටකේ ගැන තමයි දැන් මම මේ කතා කරන්න යන්නේ. හරි, බලමු මේ සනාල පටකේ ගැන. මේ සනාල පටකේ ගැන කතා කරවුවම මම ඉස්සල්ලා කතා කරන්නම් ද්විබීජපත්‍රයේ මූල ගැන. චූටි වෙනසයි තියෙන්නේ. හරිද? ඒගොල්ලෝ රූප සටහන් දිහා බැලුවම ලස්සනට පේනවා. ඒ රූප සටහනේ දිහා අර 120 තියෙන රූප සටහනේ ද්විබීජපත්‍රයේ මුලේ මැද තරුවක් පේනවා. හරිද? ඒක බීජපත්‍රයේ මුලේ ගත්තම ඒලා තරුව නිකන් ඈත් වෙලා මැද කුහරයක් තියෙන එකක් තමයි දකින්න පුළුවන් මේ. හරි. එතකොට එහෙනම් අපි බලමු සනාල පටකය කියන්නේ මොකද්ද කියලා. මෙන්න මේ ඉසලම මේ දෙකේම පොදු ලක්ෂණ කියලා දෙනවා. සනාල පටකයකත් ලක්ෂණ තියෙනනේ, පොදු ලක්ෂණේ. මුලක තියෙන සනාල පටකයේ තියෙන පොදු ලක්ෂණේ තමයි මේ සෛලම පටකයයි ෆ්ලෝයම පටකයයි වෙන් වෙන්ව අරයන් ඔස්සේ පිහිටලා තියෙන ඔන්න ප්‍රධානම සමානකමක් කොයි කිව්වේ. හරිද? දෙන්නගේම සෛලම පටකයයි ෆ්ලෝයම පටකයයි වෙන් වෙන් අරයන් ඔස්සේ පිහිටලා තියෙන එක දෙන්නාගේ සමානතාවය. හරිද? දැන් අපි එහෙනම් බලමු මේ ද්විබීජ පත්‍රිෂාගේ මේකේ මැද තරුවක් වගේ තියෙන. මොකද්ද මේ තරුව ආකාරයේ තියෙන්නේ කියලා බලමු. මේකේ මේ පරිචා සන මේ ද්විබීජ පත්‍රී සනාල පටකය මුලේ සනාල පටකය අපි හඳුන්වන්නේ මෙන්න මෙහෙම කියනවා. පරිචක්‍රයේට ඇතුළතින් ඝන හරයක් ලෙස සනාල පටකයේ පිහිටයි කියලා කියනවා. හරිද? කොහොමද තියෙන්නේ ඝන හරයක් විදිහට? ද්විබීජ පත්‍රී මේ පරිචක්‍රයේ ඇතුළතින් ඝන හරයක් විදිහට තමයිලු මේ සනාල කලාපය පිහිටන්නේ කියලා කිව්වා. හරිද? එතකොට මෙන්න මේ ඝන හරයක් තියෙන මේ ද්විබීජ පත්‍රී මුලක හරස්කඩේ මැද, හරිද, මැද තමයිලු සෛලම තරුවක් ආකාරයට පිහිටන්නේ. හරිද? ඒ සෛලම ටික ඔක්කොම ඒකාබද්ධ වෙලා තියෙන්නේ. සෛලම වල තුඩු නෙවෙයි, ඒ තුඩු පිටතට විහිදෙන විදිහට තියෙලා මැද ඔක්කොම එකට ඒකාබද්ධ වෙලා තියෙනවා. එතකොට මේ ඝන හරයක් විදිහට තියෙනවා කියන්නේ. එතකොට එන්නේ ඝන හරයි. මෙහෙම දෙයක් තියෙන මේ ඝන හරයේ සෛලමයේ තියෙනවනේ බාහු. දැන් මේක තියෙන්නේ තරුවක්නේ. ඒ තරුව බාහු කියලා ගම අන්නේ තරුව තමයි සෛලමය. එතකොට අන්නේ බාහු අතර ඇලියක් බඳු ප්‍රදේශයක තමයි ෆ්ලෝයම පටකය පිහිටන්නේ. එක තමයි මේකේ තියෙන වෙනස. ද්විබීජ පත්‍රයේ ශාකයක් ගත්තාම සෛලමය ඝනහරයක් එක එක වෙනසක් කිව්වා. අනිත් එක තමයි මේ සෛලමයේ බාහුව අතර ඇලියක් බඳු ප්‍රදේශයක ෆ්ලෝයම පටකය පිහිටයි. හරි, ඊළඟට ද්විබීජ පත්‍රයේ අපි ඒක බීජ පත්‍ර. ඒ වගේම තව එකක් තමයි මේ ප්‍රාථමික මුලක් ගැන කතා කරවුවාම සෛලම පටකයයි ෆ්ලෝයම පටකයයි අතර ප්‍රාථමික මුලක කැම්බියම් පටකයක් පිහිටන්නේ නැහැ කියලා කියනවා. හරිද? දැන් ඒක බීජ පත්‍රී ගත්තම කිසිවිටකත් කැම්බියම් පටකයක් නැහැ. නමුත් ද්විබීජ පත්‍රී මුලක ප්‍රාථමික මුලේ කැම්බියම් පටකයක් පිහිටන්නේ නැත කියලා කියනවා. එහෙනම් අපි බලමු ඊළඟට කොහොමද මේ ඒක බීජ මුල සනාල පටකේ වෙනස් වෙන්නේ කියලා. එතකොට ඒක බීජ පත්‍රී මුලක් ගත්තාම මෙන්න මේ මුලෙයි සනාල කලාප රාශියක් තියෙනවා. අතන හයක් හතරක් වගේ. මේක එහෙම නෙවෙයි. ඒක බීජ පත්‍රී මුලේ සනාල කලාප රාශියක් තියෙනවා. අන්නේ සනාල ඒ මුද්දුස්තර සෛල හරයක් තියෙනවා මැද. උතන තමයි වෙනස තියෙන්නේ. අතන සනාල කලාප ටිකක් තිබුණා. ඒක බීජ පත්‍රී වල සනාල කලාප රාශියක් තිබුණා. ඒ වගේම ද්විබීජ පත්‍රී මුලේ සෛලමය ඒ ඝන වෙලා තිබුණා. ඒකාබද්ධ වෙලා හින්දා මජ්ජාව දකින්න හම්බුනේ නැහැ. නමුත් ඒක බීජ පත්‍රී මුලේ විශාල මජ්ජාවක් හෙවත් මධ්‍ය මුදුස්තර හරයක් දකින්න පුළුවන් කියලා කියනවා. මෙන්න මේ මුදුස්තර හරය වට කරගෙන, හරිද, එහෙම නැත්නම් මුද්දුස්තර හරය කියනවා නැත්නම් මජ්ජාව කියනවා, මෙන්න මේ මුද්දුස්තර හරය වට කරගෙන මාරුවෙන් මාරුවට සෛලම හා ෆ්ලෝයම තියෙනවා ඒක බීජ පත්‍රී ශාක මුල්වල. තේරුණා නේද? ඔනෝයි ටික තමයි අපිට ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙන්නේ ඒක බීජ හා ද්විබීජ පත්‍රී මුල්වල ප්‍රාථමික ව්‍යූහය ගැන. හරිද? මොකද මේ ටික අපිට රචනා ප්‍රශ්නේ පළවෙනි කොටස විදිහට එන නිසා තමයි අපි මේක කතා කරන්නේ. දැන් එහෙනම් අපි බලමු ඊළඟට මම කතා කරන්න යන්නේ ද්විබීජපත්‍රී ශාක කඳක ප්‍රාථමික ව්‍යූහය කොහොමද කියලා. ඒ වගේම ඒක බීජපත්‍රී කඳක ප්‍රාථමික ව්‍යූහය කොහොමද කියලා. හරිද? දැන් අපි බලමු අපේ පොතේ ඒක ඔගොල්ලෝ ගත්තහම 121 පිටුවේ තියෙන රූප සටහන ඇඳලා නම් කරන්න ඔගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. හරිද? අපිට මේකේ ඉස්සලම ඒ රූප සටහන අඳින්න දැනගෙන ඉන්න ඕනේ, රූප සටහන නම් කරන්න දැනගෙන ඉන්න ඕනේ. හරිද? අපිට මේකෙත් නම් පිටතේ ඉඳලා ඇතුළටට පිළිවලින් තමයි උගන්වන්නේ. හරිද? අපි බලමු ද්විබීජපත්‍රී ප්‍රාථමික කන්දක ව්‍යූහය. ඒකේ අපිචර්මය කියන කොටස උගන්වන්නේ. මේක පිටතින්ම අපිචර්මයේ තියෙන ඉස්සල වගේම ජීවි පැතලි තනි සෛල ස්තරයක ඝනකම තියෙනවා. දැන් ඔයකම තමයි අපි මුලින් කතා කරන්නේ. ජීවි පැතලි තනි සෛල ස්තරයක ඝනකම තියෙනවා. ඒ වගේම මේකේ අන්තර්සෛලී අවකාශ දකින්න හම්බුනේ නැහැ. මුලෙත් ඒක අපිට දකින්න හම්බුනේ නැහැ. පිටතම තිබ්බ ස්තරයයි. හරිද? හැබැයි ඔන්න මම දැන් වෙනසක් කියනවා. මුලේ අපිචර්මයේ අකණ්ඩ අපිචර්මයක් විදිහට තිබුණේ. නමුත් කඳේ එහෙම නෙවෙයි. අපි කඳේ අපිචර්ම කියන්නේ අකණ්ඩ නොවනවා කියලා. ඇයි මේක අකණ්ඩ නොවන්නේ? හරිද? මේක අකණ්ඩ නොවන්නේ තැනින් තැන තියෙනවා පාලක සෛලවලින් වට වූ කුඩා නීක්ෂීය සිදුරු විශේෂයක්. අපි මේ කුඩා නීක්ෂීය සිදුරු හඳුන්වනවා පූටිකා කියලා කියනවා. හරිද? අන්නේ පූටිකා තියෙන හින්දා ද්විබීජපත්‍රී කඳේ අපිචර්මයේ අඛණ්ඩ නොවේ කියලා කියනවා. මොන දැන් අපිට වචනයක් කියුණා අපිචර්මීය සෛල අතර තියෙනවා පාලක සෛල කියලා. නේද? ඒකද මෙන්න මේ පාලක සෛල මං මුල ගැන කතා කරනකොට කිව්වා කඳකවත් මුලකවත් පත්‍රයකවත් අපිචර්මයේ කිසිඳු විතක හරිත ලව නොදරයි කියලා. හරිද? හැබැයි මේ අපිචර්මයේ තැනින් තැන තියෙන පූටිකා සිදුරු වට කරගෙන ඉන්න පාලක සෛල තියෙනවනේ. මේ පාලක සෛල හරිත ලව දරයි කියලා කියනවා. ඉතින් ඒ පාලක සෛල තමයි හරිත ලව දරන්නේ. ඇතැම් විට හරිද හැම වෙලෙම නෙවෙයි, ඇතැම් විට අපි චර්මයේ තියෙන්න පුළුවන් එක්කෝ ඒක සෛලික, එහෙම නැත්නම් බහුසෛලික කේශර දකින්න පුළුවන්. ඔය රෝම වගේ තියෙන නිකන් අර කේශර කියලා කියන්නේ දැන් අපි ඔය වට්ටක්කන් හදන් කිහිම ගත්තාම ඒ වගේ තියෙනවා නිකන් අපිට ඇනෙන නිකන් රළු කේශර රෝම තියෙනවා. අන්න ඒව දකින්න පුළුවන් වෙනවා. නේද? දැන් අපි බලමු අපි චර්මයේ කාර්යභාරය මොකද්ද කියලා. එතන තව එකක් කියන්න තියෙනවා. අපිචර්මයේ තියෙනවා අපිචර්මයේ ඉහළින්. හරි? අපිචර්මයේ ඉහළින් ඉතාමතු මේ සෛල නැහැ. ඒ කියන්නේ අසෛලීය කියුටින් වලින් හැදුණු උච්චර්මයක් තියෙනවා. ඕක දැක්කේ නැහැ අපි මුලේ. ඕක අපි කඳේ පත්‍රවලයි විතරයි දකින්නේ. ප්‍රාථමික කඳේ හා පත්‍රවල දකින්න පුළුවන්. එහෙනම් අපි බලමු දැන් මේ අපිචර්මයේ කාර්යභාරය කුමක්ද කියලා. මේක පිටතින්මනේ තියෙන්නේ. අපි දන්නවා අපි ඉස්සෙල්ලා කතා කරා වගේම මේ ඇතුළත කොටස් ආරක්ෂා කරනවා. මොනවා ගින්ද ආරක්ෂා කරන්නේ? එක්කෝ වියලීමෙන් ආරක්ෂා කරනවා. ඒ කියන්නේ ජලයේ යන්න දෙන්නේ නැහැ. විශේෂයෙන් උච්චර්මී තියෙනවානේ, උච්චර්මී ඉටි ස්තරයක් මේක කියුටි. අන්න ඒ හින්දා එතනින් ජලය සංරක්ෂණය කරනවා කියනවා. ඒ කියන්නේ වියලීමෙන් ආරක්ෂා කරනවා. ඒ වගේම ආසාදනයන්ගෙන් ආරක්ෂා කරන විවිධ ව්‍යාධි ජනකයෝ කස්සෙන් ඉන්න පුළුවන්. අන්න ඒ වගේ ඉන්න දෙන්නේ නැහැ. එහෙනම් ආසාදනයන්ගෙන් ආරක්ෂා කරනවා. හරි. ඊට අමතරව අර පාලක සෛල තියෙනවනේ, පූටිකාව වට කරන ඕකේ තියෙනවනේ හරිතලව. අන්න ඒ නිසා ප්‍රබහ සංශ්ලේෂණය කරන්න පුළුවන් මේක. අපි ජර්මේ සෛල විශේෂණීය සෛලයක් කියලා මේ ප්‍රබහ සංශ්ලේෂණය කරනවා. ඊට අමතරව පූටිකා සිදුරු හරහා වායු හුමාරුවක් සිද්ධ වෙනවා. ඉතින් වායු හුමාරුව සිද්ධ කරන්න පුළුවන් කියලා කියනවා. ඊළඟ ඊළඟ අපි කතා කරන්නේ බාහිකය කියලා. හරි. මේ බාහික ප්‍රදේශය. දැන් ඊට ඇතුළතින් තියෙන්නේ බාහිකය කියලා. අපි චර්මයට ඇතුළතින් මුලේ වගේම මෙයාගෙත් තියෙන්නේ බාහිකය. හරිද? එතකොට මේ බාහිකයේත් කොටස් කීපයක්, කොටස් නෙවෙයි සෛලස්තර කීපයක් දකින්න පුළුවන්. මේ බාහිකේ බොහෝ දුරටම මුලේ වගේම මුදුස්තර වලින් තමයි හැදිලා තියෙන්නේ. හරිද? හැබැයි මේකෙත් ඉස්සල වගේම අන්තර්සෛලීය අවකාශ තියෙනවා. මුලේ වගේම අපි සංසන්දනෙන් ඉගෙන ගන්න ඕනේ මේවා. මුලේ වගේම අන්තර් සයිදී අවකාශ දකින්න පුළුවන් වෙනවා. මේ මුලේ හැබැයි හැම වෙලේම නෙවෙයි, සමහර විට මුලේ පර්යන්තී මුලේ බාහිකේ පර්යන්තයේ මේ අපචර්මීට වහාම ඇතුළතින් හරිතලව දරන ස්තුල කෝණාස්තර සෛල තියෙන්න පුළුවන්. ඇත කියලා අපි කියන්නේ තිබිය හැක කියලා කියනවා. හරිද? බාහිකයේ පර්යන්තයේ අපි ඒක සමහර වෙලාවට අදස් චර්මියක් කියලා කියනවා. ඒ උනාට ඒ වචනේ දුන්නේ නැතිවට කමක් නැහැ. මේ බාහිකයේ පර්යන්තයේ අපචර්මයට වහාම ඇතුළතින් හරිතලව දරන මුද්දුස්තර සෛල තියෙන්න පුළුවන් කියලා කියනවා. එහෙමත් නැත්නම් ඇතැම් විට තියෙන්න පුළුවන්ලු දුඩස්තර තන්තු තියෙන්න පුළුවන් කියලා. එතකොට ස්තුල කෝණාස්තර සෛල තිබිය හැක දුඩස්තර තන්තු තියෙන්න පුළුවන් කියලා කියනවා. මේ දෙන්නාගේම පොදු කාර්යය තමයි අමතර සන්ධාරණයක් ලබා දෙනවා. හරිද? දැන් යාට සන්ධාරණයක් තියෙනවා. ඒකට අමතර සන්ධාරණයක් ලබා දෙන්නවලු මේ බාහිකයේ තියෙන ස්ථූල කෝණාස්තර හා මේ දුඩස්තර කියන සෛලවලින් අමතර සන්ධාරණයක් දෙනවා. ඊට අමතරව මේ ස්ථූල කෝණාස්තර සෛලවල තියෙන්න පුළුවන් හරිතලව. අන්න එහෙම හරිතලව තියෙනවා නම් අපි කියනවා ප්‍රභා සංශ්ලේෂණය සිද්ධ කරනවායි කියලා කියනවා. හරිද? ඊළඟ තව ඉතා වැදගත් එකක් තියෙනවා. ද්විතීක වර්ධනය සිද්ධ වෙනවා නම් සිද්ධ කරන කඳන් තියෙනවනේ. අන්නේ ද්විතීක වර්ධනය සිද්ධ කරන කඳන් වල ද්විතීක වර්ධනයට වැදගත් වෙන විභාජක පටකයක් තමයි වල්ක කැම්බියම කියලා කියන්නේ. එමනම් මේ වල්ක කැම්බියම හදන්නේ කඳේ බාහිකයේ තියෙන මුදුස්තර සෛලවලින්. ඒකත් කඳේ පර්යන්තයේ පැත්තට වෙන්නලා, ඇතුල් පැත්තට නෙවෙයි පර්යන්තයේ පැත්තට වෙන්න තියෙන බාහිකයේ මුදුස්තර සෛල ස්තරයකින් තමයිලු මේ වල්ක කැම්බියම කියන එක හදන්නේ. එහෙනම් මම කාර්යභාර තුනක් කිව්වා. බාහිකෙන් එකක් තමයි අමතර සන්ධාරණයක් ඇති කරනවා නේද? ඒ වගේම හරිතලව තියෙනවා නම් ප්‍රභා සංශ්ලේෂණය කරනවා, කඳේ වල්ක කැම්බියම සෑදීම සිද්ධ කරනවා. ඔය බාහිකයේ තියෙන කාර්යභාරේ මම කතා කරන්නේ. ඊළඟට බලන්නකො රූප සටහන දිහා බලවම ඕගොල්ලෝ බැලුවොත් එහෙම 121 රූප සටහනේ බලන්නකො. ඒකේ මුලේ වගේ අන්තස්චර්මයක්වත් පරිචක්‍රයක්වත් අර අකණ්ඩ වලයන් විදිහට අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. හරිද? එහෙමනම් මේකට ඇතුළතින්, ඒ කියන්නේ බාහිකේ ඇතුළතින් තියෙන්නේ සනාල කලාප දකින්න පුළුවන් තියෙන්නේ. ඒක බීජපත්‍රී හා ද්විබීජපත්‍රී ශාක කඳන් වල ලොකු වෙනසක් තියෙනවා. එහෙනම් මම දෙනම කතා කරන්න මේ ද්විබීජපත්‍රී ශාකයේ ගැන. මේ බාහිකයේ ඇතුල්ම කලාපයේ කොහොමද මේ සනාල කලාප තියෙන්නේ කියලා බැලුවොත් අපි කියන්නේ සනාල කලාප තනි වලයක් ආකාරයට තමයි වලයාකාරව සකස් වෙලා තියෙන්නේ. හරිද? ඒව ටික වැඩියෙන් දකින්න තියෙනවා. සනාල කලාප අපි කියන ගත්තොත් එහෙම 6 ඉඳලා 12ක් 15ක් වගේ, අන්න ඒ වගේ වැඩි ප්‍රමාණයක් තනි වලයක් ආකාරයට තියෙනවා. ඔන්න වචනයක් කියුණා තනි වලයාකාරව සනාල කලාප තියෙන්නේ. හරි වැදගත් වචන. හරිද? ඒ වගේම මේ සනාල කලාප ගත්තාම මේ සනාල කලාප ප්‍රමාණයෙන් බොහෝ දුරටම සමාන සනාල කලාප තියෙනවා. සනාල කලාපයක් ගත්තාම බොහෝ දුරටම සමානයි කියලා කියනවා. හරි. මේ සනාල කලාපයේ අපි බලමු මේක ඇතුළ ගැන කතා කරුත් එහෙම අපි කියනවා මේ සනාල කලාපයේ ඇතුල් පැත්තට වෙන්නට. ඇතුල් පැත්තට වෙන්න කියන්නේ මජ්ජාව පැත්තට වෙන්නට. හරිද? මජ්ජාව පැත්තට වෙන්නට මූණලා තියෙන සෛලමය අපි හඳුන්වනවා ප්‍රාථමික සෛලම කියලා කියනවා. එනම් ප්‍රාථමික සෛලම හැම වෙලේම තියෙන්නේ මජ්ජාව පැත්තට මූණලා තියෙනවා. හරිද? බාහිකයේ පැත්තට මුණලා තියෙනවා ප්‍රාථමික ෆ්ලෝයම දකින්න පුළුවන් වෙනවා. හරිද? කඳක ඔය කඳක ඔය වගේ සැලැස්මක් වෙනවා. ඒක ද්විබීජ වුණත් ඒක ඒක බීජ වුණත් ওই විදිහට තමයි තියෙන්නේ. මජ්ජාව පැත්තට වෙන්න තියෙනවා. ඒ කියන්නේ මජ්ජාව කියන්නේ ඇතුළු පැත්ත කියන එකනේ. ඒ පැත්තට වෙන්න ප්‍රාථමික සෛලම තියෙනවා. පිට පැත්තට වෙන්න කියන ප්‍රාථමික ෆ්ලෝය මේ පැත්තට වෙන්න දකින්න පුළුවන් වෙනවා. ප්‍රාථමික ෆ්ලෝයම තියෙන්නේ බාහිකයේ පැත්තට වෙන්නට. ඔන්න ඔය දෙක අතර. හරිද? ඒ කියන්නේ ප්‍රාථමික සෛලමයි ප්‍රාථමික ෆ්ලෝයමයි කියන දෙක අතර දකින්න පුළුවන් වෙනවලු කැම්බියම් පටකය කියලා විභාජක කාර්යයක් තියෙන පටකය දකින්න පුළුවන් වෙනවා. කැම්බියම් පටකය දකිනවා මේ දෙක
අතර මේ දෙක අතර තියෙන හින්දා අපිට ඇතුළතින් තියෙන හින්දා මේ කැම්බියම් පටකේ හඳුන්වන්න පුළුවන් ඕනේ නම් අන්තක්කලාපීය කැම්බියම් කියලා කියන්නත් පුළුවන්. හැබැයි මේක ප්‍රාථමික විභාජකයක්. විභාජනයේ වීමේ සැලැස්තරයක් තමයි මෙතන දකින්න පුළුවන් වෙන්නේ. නේද? එතකොට මේ ප්‍රාථමික ෆ්ලෝයමේ පිටතින් තියෙනවා හරියට තොප්පියක් දාගත්තා වගේ. හරි තොප්පියක් දාගත්තා වගේ එහෙම නැත්නම් ජටාවක් බැඳා වගේ තියෙන දුඩස්තර කොපුවක් දකින්න පුළුවන් වෙනවා. නේද? දුඩස්තර වලින් හැදුණු කොපුවක් ප්‍රාථමික ෆ්ලෝයමේට පිටතින් දකින්න පුළුවන් වෙනවා. හරි. දැන් එහෙනම් අපි මේකේ සනාල කලාපි කොහෙද තියෙන්නේ කිව්වා, ඒකේ තියෙන විශේෂ ලක්ෂණ ගැන කතා කරා. ඒකට හොඳට මතක තියාගන්න තනි වලයාකාරව සැකසিলা තියෙනවා. හරිද? එතකොට මේකේ ප්‍රාථමික සෛලම හැම වෙලෙම ඇතුළු පැත්තට තියෙන මජ්ජාව දෙසට ප්‍රාථමික ෆ්ලොයම තියෙන්නේ. ෆ්ලොයම බාහිකයේ පැත්තට වෙන්න තියෙනවා. ඒ දෙක අතරින් කැම්බියම අතට පුළුවන් වෙනවා. හරිද? ඒ වගේම ප්‍රාථමික ෆ්ලොයමීට පිටතින් දුඩස්තර කොපුවක් දකින්න පුළුවන් වෙනවා කියන තමයි මේ සනාල කලාපවල තියෙන විශේෂ ලක්ෂණ. දැන් අපි බලමු මේ වාගේ කාර්යභාරය වෙන්නේ මොනවද කියලා. හරිද? මේ වාගේ තියෙන කාර්යභාරය. හරිද? මොකද්ද මේ කාර්යභාරය වෙන්නේ? දැන් බලන්න ප්‍රාථමික සෛලම පටකේ. හරිද? මේකේ තියෙන සෛලම පටකෙන් තමයි ජලය හා ඛනිජ පරිවහනය කරන්නේ. හරිද? අපි පොඩි කාලෙත් ඉගෙන ගන්න තියෙනවා මෙහෙම එක. සෛලම පටකේ සෛල දර්ශ හතරක් තියෙනවා. මේ ඒ සෛල දර්ශ හතරෙන් සෛලම වාහිනී ඒකක කියන සෛලයි, ඒ වගේම වාහකාව කියන සෛලයි මගින් ජලය පරිවහනය කරන්න පුළුවන් කියන අන්න එහෙනම් ප්‍රධාන කාර්යයක් වෙනවා ජලය හා ඛනිජ පරිවහනය කරන්න මේ සනාල කලාපය වැදගත් වෙනවා. ඒ වගේම ෆ්ලෝයම පටකේ, මේ ෆ්ලෝයම පටකේ තියෙන ආහාර ගෙනියන නල පද්ධතියක්, පෙනීර නල ඒකකයේ කියන ඒකක සෛල, ඒ වගේම මේ ආහාර කාබනික ආහාර පරිවහනය කරන්න වැදගත් වෙනවා. ඒක තමයි සනාල කලාපයක තියෙන ප්‍රධාන කාර්ය විදිහට අපි කතා කරන්නේ. ඊට අමතරව හරිද මේ සනාල කලාප දෙකක් අතර, හරිද මේ සනාල කලාප දෙකක් අතර බාහිකයයි මජ්ජාවයි සම්බන්ධ කරන පටකේ අපි හඳුන්වනවා පූරක පටකේ කියලා කියනවා. ඒත් මං කියනවා සනාල කලාප දෙකක් අතර බාහිකයයි මජ්ජාවයි සම්බන්ධ කරන මුදුස්තර වලින් හැදුණු පූරක පටකය දකින්න පුළුවන් කියලා කියනවා. හරි. එතකොට අපි බලමු ඉතින් ඊළඟට මජ්ජාව කියන ප්‍රදේශය ගැන. ඇතුළතින්ම තියෙන්නේ මොකද්ද? අපි කිව්වා ඇතුළතින්ම දීවිජ පත්‍රයේ පත්‍රයක ඇතුළතින්ම තියෙන සනාල කලාපවලට මේ මුද්දුස්තර වලින් හැදුණු ලොකු මජ්ජාවක් තියෙනවා. කියන විශාල මජ්ජාවක් දක්ින්න පුළුවන් වෙනවා කියනවා. මේකේ හැදිලා තියෙන්නේ පූරක පටකේ කොටසක් නේ. දැන් මේක අනිවාර්යෙන් හැදෙන්න ඕනේ මොකද්ද? මුද්දුස්තර සෛල වලින් හැදෙන්න ඕනේ. මුද්දුස්තර සෛල නම් ගෝලාකාරයිනේ. එහෙමනම් මේවා බොහොම ලෙහිල් වැහෙරලා තියෙන්නේ. එහිඳ අන්තර්සෛලීය අවකාශ බහුලයි කියලා කියනවා. හරි, අන්තර්සෛලීය අවකාශ බහුලයි කියලා කියනවා. ඊළඟට මෙන්න මේකේ තියෙනවලු මේ සනාල කලාප අතර අතර තියෙනවා තිරස්සු තියෙන මුද්දුස්තර සෛල පේලි පේලි තියෙනවා. හරිද? මේ සනාල කලාප දෙකක් අතර අර පූරක ප්‍රදේශයේ තියෙනවා මුද්දුස්තර සෛල තිරස්සු පේලි විදිහට ඇසිරිලා. අපි මේවා හඳුන්වනවා ප්‍රාථමික මජ්ජා කිරණ කියලා කියනවා. හරිද? මේවයි මොනවද අපි පළමු කරන්නේ මොනවද කියලා මේ මජ්ජාවේ පොදු කෘත්‍ය ගැන කතා කරොත් අපි කියනවා සංචිත කාර්ය තමයි මේකේ සිද්ධ කරන්නේ. පොදු කෘත්‍ය තමයි සංචිත කාර්ය. දැන් අපි ඊළඟට බලමු. දැන් අපි කතා කරා ඒක බීජ මුල කතා කරා, දී බීජ මුල කතා කරා, ඒක දී බීජ කඳ කතා කරා. දැන් මම කතා කරනවා ඒක බීජ කඳ ප්‍රාථමික ව්‍යුහය ගැන. හරි, රූප සටහන ඇඳලා නම් කරන්න දැනගෙන ඉන්න ඕනේ. හරි, ඒක තියෙනවා අපේ සම්පත් පුතේ 122 කියන පිටුවේ තියෙන. මම ඒ ඇසුරෙන් මේක විස්තර කරන්න යනවා. හරිද? දැන් මේක බීජ පත්‍රයේ කඳේ පිටතින්ම තියෙන අපචාරණිය තමයි. ඒකේ කිසිදු වෙනසක් නැහැ. හරිද? කිසිදු වෙනසක් නැහැ. දී බීජ පත්‍රයේ කඳේ අපචාරණියට සමානයි. කියන්නේ විශාල අපි ජීවි පැතලි තනි සෛල ස්තරයකින් හැදිලා තියෙනවා. මේක අඛණ්ඩ නෑ කියලා කිව්වා. තැනින් තැන අර පාලක සෛල වලින් වටවපු ටිකා තියෙන්න පුළුවන්. ඒකේ කාර්යභාරයත් ඔක්කොම සමානයි. හරිද? ඒ හින්දා මම එක සමානයි කියලා විතරයි කියන්නේ. දැන් ඊළඟට අපි බලමු මෙන්න මේ කොහොමද මේ කඳ කොහොමද ද්විබීජපත්‍රී කඳෙන් වෙනස් වෙන්නේ කියන්නේ. ඒක බීජපත්‍රී කඳක ද්විබීජපත්‍රී කඳේ වගේ බාහිකයක් කියලා කලාපයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. මජ්ජාවක් කියලා එකක් දකින්න හම්බ වෙන්නේ නැහැ. හරි, ඒ වෙනුවට බාහිකේ හා මජ්ජාව විදියට කලාපණයක් නැහැ. ඒ වෙනුවට තියෙනවා මුද්දුස්තර වලින් හැදුණු පූරක පටකයක් දකින්න පුළුවන්. හරිද? ඔන්න වෙනසක් කියද? ඌව තමයි ඔයගොල්ලොන්ගේ විභාග වංග වලට අහන්නේ. හරිද? ඒක බීජ ද්විබීජ කඳක ප්‍රාථමික ව්‍යුහයේ සංසන්දනය. අතන එක එකක් කියවුන. මොකද්ද? බාහිකය හා මජ්ජාව විදියට කලාපණයක් නෑ ද්විබීජපත්‍රයේ වගේ. මේකේ තියෙන්නේ පූරක පටකය. ඊළඟට මේ තව විශේෂ ලක්ෂණයක් තියෙනවා මේ සනාල කලාපවල. මේ සනාල කලාපේ බලන්නකො ද්විබීජපත්‍රයේ වල තිබුණේ අර වලයාකාරව සැකසුණු සනාල කලාප කීපයක් දකින්න තිබුණා. මේකෙහි නෙවෙයි මුළු කූරක පටකේ පුරාම අක්‍රමවත් විහිදෙන සනාල කලාප රාශියක් දකින්න පුළුවන්. බලන්න මේ අතන වලයාකාරයි, මෙතන අක්‍රමවත්. අතන චුට්ටයි, මෙතන ගොඩාක් තියෙනවා. අතන මුළු සනාල කලාප ඔක්කොම එක සමානයි කිව්ව. හැබැයි ඒක බීජපත්‍රි කඳේ සනාල කලාපවල අපි කියන අපචර්මයේ ළඟට තියෙනවනේ, අපචර්මයේ ආසන්නයේ තියෙන සනාල කලාප කුඩා වන අතර මැද පැත්තේ වෙන සනාල කලාප අපි කියනවා. කියන්නේ පූරකේ මැද පැත්තේ වෙන සනාල කලාප විශාලයි කියලා කියනවා. හරිද? ඒ වගේම ඔය ඊට අමතරව තව කියන්න පුළුවන්, දැන් ඒක බීජපත්‍රයේ සනාල කලාපවල දුඩස්තර කපුවක් තිබුණා. ඒ දුඩස්තර කපුව කොහොමද තිබුණේ? ඒක තිබුණේ අර මේ ප්‍රාථමික ෆ්ලෝයමයට පිටතින් නිකන් කපුවක් විදිහට. දැන් මේක එහෙම නෙවෙයි. සෑම කලා සනාල කලාපයකම දුඩස්තර කපුවකින් වට වෙලා තියෙනවා. අන්න බලන්නකො වෙනස. අතන තිබුණේ ෆ්ලෝයමේ ටිකේ විදිහට. දැන් මේක එහෙම නෙවෙයි. සම්පූර්ණයෙන්ම වට වෙනවලු මේ සනාල කලාපයක් උදස්තර කුපුවකින්. හැම සනාල කලාපයක්ම වටවීමක් දකින්න පුළුවන් වෙනවා. හරිද? ඊට අමතරව තවත් වෙනසක් තියෙනවා. බලන්න කඳ ගොඩක් වෙනස් වෙනවා. හරිද? මේ ප්‍රාථමික සෛලම හා ප්‍රාථමික ප්‍රේම අතර තියෙනවනේ මේ කැම්බියමක් තිබුණානේ, කලාපීය කැම්බියම දකින්න තිබුණානේ. මේකේ කිසි විටක කැම්බියමක් කියන එකක් දකින්න හම්බ වෙන්නේ නැහැයි කියනවා. ඕන්න ඔය ටික තමයි අපි ඒක බීජ හා ද්විබීජපත්‍ර ශාකවල වෙනස්කම් යටතේ කතා කරන්නේ. එතකොට දැන් අපි මේ ඒක බීජ හා ද්විබීජපත්‍රී කඳන් හා මුල් ගැන නෙමේ කතා කරේ, ප්‍රාථමික පටක ගැනනේ. එහෙමනම් මේ ප්‍රාථමික පටකයක සිද්ධ වෙනවා නම් විභාජනයක්. හරිද? ඒක බීජ වෙන්න පුළුවන්, ද්විබීජ වෙන්න පුළුවන්. මේ ප්‍රාථමික පටකේ නම් මේ විභාජනය සිද්ධ වෙන්නේ අපි ඒක හඳුන්වනවා ප්‍රාථමික වර්ධනයක් කියලා කියනවා. හරිද? ඒකට දැන් බලන්න අපි ඉගෙනගත්තේ වගේ ප්‍රාථමික වර්ධනයක් සිද්ධ වෙනවා ඔය අන්තක්කලාපී කලාපීය කැම්බියම තුල සිද්ධ වෙන්නේ. ප්‍රාථමික සෛලමයි ප්‍රාථමික ප්ලොයමයි හදනකොට ප්‍රාථමික වර්ධනයක් සිද්ධ වෙන්නේ. හරිද? එහෙම නැත්නම් අර කඳන් හා මුල් කියන ඒවා තියෙනවනේ දිගින් වැඩිවීමක් සිද්ධ වෙනවනේ. ඒ දිගින් වැඩි වෙන්න නම් ඒ වගේ තියෙන්නේ විභාජක පටක අග්‍රස්තයේ තියෙනින් අපි මේක අග්‍රස් විභාජකයක් කියන්නේ. එහෙමනම් මේ විදිහට ශාකයක අග්‍රස්තයේ අග්‍රස්තය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ওই අන්තක්කලාපීය කැම්බියම තුල වෙන්න පුළුවන් නව පටක ඇති වෙනවා. හරිද? අග්‍රස්තයේ තියෙන නව පටක ඇතිවීමෙන් කඳන් හා මුල් කඳන් වෙන්න පුළුවන්, මුල් වෙන්න පුළුවන්. මෙන්න මේවා දිගින් වැඩි වෙනවා නම් අපි එම වර්ධනය හඳුන්වනවා ප්‍රාථමික වර්ධනයක් කියලා කියනවා. තේරුණානේ? කඳන් හා මුල් වල දිගින් වැඩිවීම. හරිද? එහෙමනම් අපි ඊළඟට අපේ ඊළඟ මාතෘකාව තියෙන්නේ කොහොමද කඳන් මහතින් වැඩි වෙන්නේ කොහොමද කියන එක. හරිද? කඳන් මහතින් වැඩිවීම අපි ද්විතීක වර්ධනයක් කියලා කියනවා. හරිද? එහෙනම් අපේ ඊළඟ මාතෘකාව වෙන්නේ
කඳක ඍතීක වර්ධනය සිද්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන. එමනම් අද පාඩමේ ඔයගොල්ලොන්ට මේවා මම කතා කරේ. එකක් කතා කරා මොකද්ද ජීවියෙකුගේ වර්ධනය කියන්නේ මොකද්ද, ඒ වගේම ජීවි කියන්නේ ශාකයක් ගැන අපි කතා කරේ. වර්ධනය කියන්නේ මොකද්ද, විකසනයක් කියන්නේ මොකද්ද, ඒ වගේම කොහොමද මේ වර්ධනය හා විකසනය සිද්ධ වෙන්නේ කියලා අපි කතා කරා. ඒ වගේම අපි කිව්වා ශාකයක වර්ධනය අනිශ්චිත වර්ධනයක් කියලා.